අවසරයි හැම දිනාටම තෙරුවන් සරණයි. දැන් අපි කරගෙන ආවා කමඨහන් දෙකක්. එකක් නම් ඇත්තටම විශේෂ කමඨහනක් නෙවෙයි, නමුත් ඒකටත් කමඨහනක් කියලා කියන්න පුළුවන්. අතීත මෙනෙහි කිරීම කියන එක, අතීතය මෙනෙහි කරලා ඒ කරමින් ඉන්න අතරවාරයේදී ඇතිවීම, වෙනස් වීම, නැතිවීම ගැන අපි මෙනෙහි කිරීමක් කරා. දැන් අපි මරණ සතිය වඩන්ඩයි යන්නේ. මරණ සතිය වැඩිම හුඟාක් වෙලාවට මේ කාල වෙනකොට ඒ වගේ කමටහන් ගැන තියෙන්නේ වැඩිය කැමැත්තක් නැති ගතියක් තියෙනවා. ඒවා වැඩක් නෑ, තේරුමක් නෑ, මේකෙන් මොකද්ද වෙන්නේ, ඒවා නොකර ඉන්න ඕන වගේ අදහසක් තියෙනවා බෞද්ධය තුළ. ඒක උඩින් උඩින් වැඩිය ගැඹුරින් හොයන්න නැතුව ඒක තියෙන ප්‍රයෝජනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයටත් වඩා අභිභවා ගිහිල්ලා වගේ වෙලාවකට. එතකොට ඒවට කියන ඊට පස්සේ ත්‍රිපිටකයේත් වැරදි කියලා වෙලාවකට කියනවා. ඒක හින්දා අපි බලන්න ඕනේ මේකේ තියෙන වටිනාකම කොච්චරක්ද කියලා අපි හොයලා බලන්න ඕනේ ඉස්සෙල්ලා, මරණ සතිය වඩන් ඉස්සෙල්ලා. මරණ සතියේ මම මෙහෙම කියන්නම්, අපි කාටවත් මේ මැරෙන්නේ නෑ, මැරුණට පස්සේ ආයේ උපදින්නේ නෑ, හරි එතනින්ම කැපිලා යනවා කියලා, හරි නැත්තම් ඒ කියන්නේ මේ ජීවිතේම ඉවරයි වගේ කියලා අදහසක් නැහැ. ඒක නැවත උත්පත්තියක් නෑ කියලා අදහසක් නැහැනේ. ඔක්කොටම මේ අදහස තියෙනවා මම මරණයට පත් වෙලා උපදිනවා කියලා. එතකොට අපි ඔක්කොමලා සැලසුම් හදලා තියෙන්නේ සාමාන්‍යයෙන් කොහොමද? හුඟාක් අය සැලසුම් හදලා තියෙන්නේ කොතෙන්ට යන කන්ද ජීවිතේ. මරණය දක්වා සැලසුම් හදනවා නේද? වයසට ගියාම මට සලකන්න කෙනෙක් නැති වෙයි, පෙන්ෂන් එකක් තියෙන ජොබ් එකක් ඕනේ, ගෙයක් හදලා තියාගන්න ඕනේ, වැටිලා ඉන්න තැනක් ඕනේ. අන්න ඒ විදිහට මරණය දක්වා සැලසුම් සකස් කරලා තියෙනවා. ඇයි අපි එතනින් එහාට සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ හුඟක් අයට මරණින් එහා මගේ ජීවිතය කියලා සැලසුමක් හදන්නේ නැත්තේ ඇයි? එහෙම සැලසුමක් තියෙනවා නම් කට්ටිය ගොඩක් පින්දහම් කරගන්නවා, ගොඩක් ඒ සඳහා වෙහෙසෙනවා. මොකද එතනින් එහාට තියෙන භයානක ප්‍රතිඵලය ගැන දන්නවනම්. ඇයි මරණින් මතේ සැලසුම් හදන්නේ නැත්තේ? මේ බලන්න සිද්ධ වෙන දේ ගැන මම පොඩ්ඩක් කියන්නම්. මරණ මොහොතේදී එන සිතුවිල්ල අනුව ඊළඟ භවය සකස් වෙන්න හේතු වෙනවා. චුතිසිත ඊළඟ භවය සකස් වෙන්න හේතු වෙන බව අපි දන්නවනේ හොඳටම. එතකොට චුතිසිතට එන්නේ පළවෙනියෙන්ම කර්මයක් විදිහට එන්නේ, කර්මය කියන්නේ චේතනාව. එහෙමනම් මරණ අවස්ථාවේදී අන්තිම සිතට ඇතිවෙන චේතනාව කුමක් විය යුතුද? පළවෙනි එක වෙන්නේ ගරුක කර්මයක්. මොකක්ද ඒකට එන දැඩි බලපෑම? ඒ තමයි ගරුක කර්මයක් කරලා තිබ්බොත් ඒක කියන්නේ අනිවාර්යයෙන්ම ඊළඟ භවයේ ඒක තමයි ප්‍රතිසන්දියට එන්නේ. ගරුක කර්මයක් කියන එකේ පාපී පැත්තෙන් තියෙන ගරුක කර්මය තමයි ආනන්තරී පාප කර්මය. පුණ්‍යභාගී පැත්තේ ධ්‍යාන මට්ටම, හරි ධ්‍යාන හෝ මාර්ගඵල, හරි ධ්‍යාන මට්ටමකට අවිල තියෙනවා නම් එයාට අනිවාර්යයෙන්ම ධ්‍යානයට අදාළ තැන උත්පත්ති ලැබෙනවා. එහෙමනම් අපි ඔන්න දැන් දන්නවා. එහෙමනම් දැන් එහෙම එකක් තියෙනවද දන්නේ? හරියටම කියන්න පුළුවන් ධ්‍යාන බලයක්. එහෙනම් ගරුක කර්මයේ පැත්තෙන් අපි අසරණ තත්වයක තියෙනවා අද මැරුණොත්. දෙවෙනියට හේතු වෙන්නේ ආසන්න කර්මය. අපි මොනම තත්වයක හිටියත් මොන වගේ බලතල තිබුණත්, ජනාධිපතිකම තිබුණත්, අගමැතිකම තිබ්බත්, සක්විති රජකම තිබුණත් අන්තිමට මොකද වෙන්නේ කියලා බලන්න. ආසන්න කර්මය කියලා කියන්නේ ඒ ආසන්න කාලයේදී එයාට ඇතිවෙන චේතනාව. මරණාසන්න කාලයේදී කියලා ඇයි ආසන්න කාලයේදී කියලා කියන්නේ? හරියට කොතනද අපි දන්නවා අභිධර්මයට අනුව මරණ චිත්ත විති පහළ වෙනවා මරණාසන්න කාලයේදී. ඒ චිත්ත විතිවල පහළවීම සිද්ධ වීමේදී ජවන්සිත් පහයි තියෙන්නේ මරණ චිත්ත විතිවල. හැබැයි සාමාන්‍යයෙන් අපිට දැන් මේකක් දිහා බලලා මේක අඳුරගන්න නම් ජවන්සිත් හතක් තියෙන්න ඕනේ. ඒකින්ද යමක් දැකලා අඳුර ගන්න බෑ මරණාසන්න කාලේ එනකොට. යමක් දැකලා අඳුර ගන්න බෑ. ඒ කියන්නේ මරණ චිත්තයේ පහළ වෙන්න ඉස්සෙල්ලා අපි හිතමු අපි මට මොකක් හරි ක්‍රෝධයක් හරි වෛරයක් හරි මොකක් හරි එකක් ආවා කියලා. ඒ සිතම තමයි ඒ ඒකම තමයි හේතු වේ ඉස්සරහට යන්නේ ඇදිලා. හරිද? ඒ කියන්නේ ඉන්ද්‍රියන් වලින් එක එක අරමුණු ගන්න බැරි වෙනවා. ඒකින්දම තමයි අර ධානයක් වැඩිලා තිබ්බොත් ධානයකුත් වැඩෙන්නේ. ඒ කියන්නේ ප්‍රබලව පුහුණු කරලා තිබ්බ එකක් තිබ්බොත් ඒ වෙලාවේ ටග්ගාල ඉස්මතු වෙලා එනවා. ධානයක් කියන්නේ අති ප්‍රබල පුහුණුවක්, අති ප්‍රබල ඒ සිතුවිල්ල පිළිබඳ තියෙන ඉතාම ප්‍රබලම නැගීමක් තමයි ධාන බලය පුරුදු කරලා තියෙන්නේ. කියන්නේ ඒකයි ඒක එන්නේ. ඇත්තට මේක මරණ අවස්ථාවේදී අපිව නිකන් ඉන්ටර්වියු එකකට දානවා වගේ වැඩක් වෙයි. අපේ හිත දුබල වෙනකොට ජවන් සිත් හතක් එන්න බෑ. එන්න බැරි හින්දා අර පරණ තිබ්බ එකක් තමයි ඉස්මතු වෙලා එන්නේ. හැබැයි ගරුක කර්මයක් තිබ්බේ නැත්නම් ආසන්නයේ වෙච්ච දෙයක් ඉස්මතු වෙන්න පුළුවන්. හරි. ඒතර මැරිගෙන එනකොට, ඒ කියන්නේ ජවන් සිත් පහළ වෙන්න පෙර මරණ චිත්ත වේති පහළ වෙන්න ආසන්න වෙනකොට අපේ ගෙදර ඉන්න මට තරහ එක්කෙනෙක් වතුර ඉදිරියකුත් තරන් ආවොත් මට දැක්කහම රුස්සන්නේ නැති ගොඩාක් තරහ තියෙන එක්කෙනෙක් මොනවා වේද? මලාම තමයි එහෙම නොත් එන නේද? මේ භයානකකම තදින් ඒක තියෙනවා. ඒක ඉතින් අපි තේරුම් ගත යුතු තියෙනවා. අපි මේ ජීවත් වුණාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිය පිටට පස් ටිකක් අරගෙන, මේ බුදු කෙනෙක් දේශනා කරන දේ නිය පිටට පස් ටිකක් අරගෙන මේ ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කොම මහ පොළව නම් නිය පිටට ගත්ත පස් ප්‍රමාණය තරම් ප්‍රමාණයක් තමයි නැවත මනුස්ස ජීවිතයකට එන්නේ කියලා. හරිද? එහෙනම් මට මගේ කියලා මගේ ළඟටම වෙලා හිත රිද්දන්නෙම නැතුව හැමදේම කරලා කියලා දෙන කවුරු හරි ඉන්නවද? ජීවිතේට එහෙම ඉන්නවද? ඉන්නවා. නෑ, එහෙම නෑ නේද? එහෙනම් අනිත් එක මගේ මට ඇති වෙන පශ්චාත්තාපයන්, මට ඇති වෙන පීඩාවන් ඇයි මම ළඟම ඉන්න අයට ඔක්කොම ටික කියන්නේ නැත්තේ? මට මාව විසඳ ගන්න මමම තමයි දඟලන්නේ තනියම නේද? ඇයි මං කියන්නේ නැත්තේ? කිව්වා කියලා ඇති වැඩක් නැහැ. යාළුවා තේරෙන්නේ නැහැ ඕක නේද? තේරෙන්නේ නැහැ ඒකinda කියන්නේ. එහෙනම් ওই කාරණා දෙකෙම තේරෙන්නේ මං තනියම ඉපදිලා තනියම ජීවත් වෙලා තනියම මැරෙනවා වාගේ මගේ தත්ත්වය දන්නේ මං විතරයි. නේද? මේ ජීවිතයේ තියෙන අසරණකමක් ඒක. කියන්න බෑ. එයාලට විතරක් මටත් බෑ වෙන කවුරු හරි එහෙම බලා ගන්න. නේද? හැත කතා කරනවා මමත් වෙන කාටවත් එහෙම කරන්න යන්නේ එහෙම කරන්නත් බෑ කොච්චර දඟලුවත්. හොඳයි, ඊටත් වැඩි අසරණ තත්යකට පත් වෙන්නේ නැද්ද බලන්න. මම මෙහෙම කියන්නම්, ඒක තමයි ඒක වඩා හොඳ. මට හැදෙනවා ලෙඩක්. මේ ලෙඩ හැදෙනකොට ඒ ලෙඩේ මේ අත් දෙක ඇඟිලි ඔක්කොම මෙහෙම කොර වෙනවා. දැන් මේ දිගාරින්න බෑ. මෙහෙම ගුලිය වගේ වෙලා කතා කරගන්න බැරුව යනවා. හොඳයි, එහෙම වුණොත් කණේ කිනුතුල්ලෙක් කෑවොත් කොච්චර අමාරු වෙයිද? ඇයි කතා කරලා කාටවත් කියන්න බෑ? මේක ගලව ගන්න බෑ. කොච්චර අමාරු වෙයිද නේද? හිතා ගන්න බැරි තරම්ම වේදනාවක්. ඉතින් දැන් රිදෙනවා. එතකොට දරාගෙන ඉන්න වෙනවා. මොනව කරත් අයින් කර ගන්න බෑ. දරාගෙන ඉන්න වෙනවා. හිතන්නකෝ එහෙම. හදිසියෙකවත් මාව හරකෙක් වෙලා ඉපදුනොත්, එළ දෙනක් වෙලා ඉපදුනොත් මොකද යාගේ தත්තේ? කණේ කිනුතුල්ල ගොඩයි, අතේ තියෙන ලීමිටක් නේද? කතා කරගන්න බෑ. මොනතරම් දුකක් විඳින්න වෙනවද? ඉතින් ඒ ජීවිතයක් ගාව ඔය තිරිසන් ජීවිතයක් ගත්තහම ඇති වෙන කිසිම දෙයක් කිසිම කෙනෙකුට කියා ගන්න බැරුව. දැන් අපි මන් දැන් කියෝ තනි වෙලා කියලා අපිට තනි නොවෙන්න බොඩ දේවල් තියෙනවා. නමුත් එයාලා ඒක ඇතුලේ හිර වෙලා ලොකු කාලයක් ඒ ආයුෂය ඉබ්බෙක් වගේ වුණොත් එහෙම අවුරුදු 100 ගානක්. හරිද නේද? ඉබ්බෙගේ ආයුෂය මං හිතන්නේ අවුරුදු 100 ගානක්. මහා දිග කාලයක් අර කස්සේ කියන්නත් බෑ, කරන්නත් බෑ. පුදුමාකාර අසරණ හිරේ විලංගු වටනවා වගේ කතාක සමහර අය ජීවිත කාලෙම එළිය දකින්නේ නැහැ. මහ පොළොවේ ඇස්සේ ඉපදිලා අස්සෙම ජීවත් වෙලා අස්සෙම මැරිලා. හරිද? එතකොට ඒ වගේ ඒ අසරණකමට වැඩිය ඒ වගේම තමයි හැම තැනකම තියෙන්නේ යාලට භීෂණය, බය. ඊට වැඩිය ප්‍රබල සතා එයාව අනිවාර්යයෙන්ම අකාරුණික විදිහට දැක ගන්නවා. අපේ ගෙදර මහා ඛේදවාචක වෙනවා දැකලා තියෙනවද? අපිට ඒව ගානක් නැහැ. බිල්ඩින් වල බිල්ලා කඩාගෙන කනවා. හරිද? මේ ඔය බලන්න හුණා මොකද කරන්න කියලා. නේද? සමනලයවල්ලා මෙරුවව අල්ලලා නේද? පූසා මොකද කරන්න කියලා බලන්න. හුණා මොකද කරන්න කියලා බලන්න. නේද? හැම සතෙක්ම අනිත් සතාව ඉතාමත්ම අකාරුණික විදිහට නේද? ඉතාමත්ම බලන්න මී පැටියෙක් අල්ලගත්තාම කණ්ඩ ඉස්සෙල්ලා සෙල්ලම් දානවා නේද? ඇව්වට මට යවනවා. එතන තට්ටු දානවා. ඒතර අර ඒ කියන්නේ ගොදුරත් එක්ක සෙල්ලම් කරන්න. සමහර මිනිස්සු වගේ හරියන එක. මී පැටියා හිතන්නේ මේ හුරුතලයට කියලා වෙන්න පුළුවන් සමහරට. නැමෙ කණ්ඩ ඉස්සෙල්ලා. ඒ වගේ අකාරුණික ස්වභාවයක් තමයි තිරසංගත ජීවිතවල තියෙන. ඉතින් මං අනන්ත අප්‍රමාණ සංසාර ජීවිතේ ඒ වගේ දුක් සහිත බවවල ඉපදිලා ඕනතරම් දුක් විඳලා බොහොම දුර්ලභව තමයි මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ. ඒක මට මතක් වෙන්නේ නැත්තේ ඇයි? ඕවා මට මතක් වෙන්නේ නැත්තේ ඇයි? ඕවා ඔක්කොම මතක් වෙනවා. මරණය මතක් වෙනවා නම් ඕවා ඔක්කොම මතක් වෙනවා. ඒ කියන්නේ මරණය කියන හැඟීම තමයි අපිට ඊළඟ භවයේ මතක් වෙන්න ලින්ක් එක හදලා දෙන්නේ. ඊළඟ භවය මතක් වෙන්න හේතුව හදලා දෙන්නේ මරණ සිහිය. හරිද? පෙර භවයන් මතක් වෙන්නත් හේතු හදලා දෙන්නේ මරණ සිහිය. අපිට කර්මයක් වෙනකොට පෙර භවය මතක් වෙන්නේ නැහැ. ඒ භවය මතක් වෙන්න හේතු හදනවා මරණ සිහිය. එහෙනම් මරණ සිහිය කියන එකේ හරී වටිනාකමක් තියෙනවා. මරණය ගැන මතක් වීම කියන එකයි මරණ සතිය කියන්නේ. අනුස්සති කියන්නේ නැවත නැවත සිහි කිරීම. මරණ අනුස්සති කියන්නේ මරණය ගැන නැවත නැවත සිහි කිරීම කියන එකයි. හරි. එහෙනම් අන්නේ ඒ වටිනාකම තියෙන. ඉතින් ඔයිටත් වැඩි මම කියන්න ඕනේ නැහැ. പ്രേත භූත අසුරාදී තැන්වල තියෙන දුක් සහ නිරිසත්තු විඳින දුක් ගැන මේ අත අහලා තියෙනවා. බොහෝ වශයෙන් අහලා තියෙනවා. අපි නිකන් ඔහි කියනවා නේද? අසුචි ගොඩවල් වල කෙලසෙම සොටු කමින් ඉන්නේ කියලා හිතලා බලන්න. ඒ പ്രേත කියලා කියන්නේ දැන් අපේ මේ මනුස්ස ලෝකෙත් ඉන්නවා සමහර අය ඔළුව නරක් වෙලා නේද? දහජරා ගොඩේ වැටිලා මොනවා හරි බිම තියෙන දෙයක් කාලා කුණුබක් කියදලා හරි ඒ කට්ටියගේ ජීවිත චුට්ටක් හිතලා බලන්න කොච්චර දුක්ඛිතද කියලා නේද? කොච්චර අපිරිසිදුද කියලා සමහර දවසර මහ වෙලාවට මහපාරේ බුදියන්නේ නේද? කුණු වල බල්ලොත් එක්ක එකට නිදියන්නේ, සත්තුත් එක්ක එකට වැටිලා ඉන්නේ. සමහරට සත්තුන්ගෙන් කරදර නේද? ඇවිල්ලා ඒ සත්තු ඊට වැඩිය දඟලන යා සතා නිදියන් ඉන්න තැන මෙයා නිදියන් හිටියොත් ඇවිල්ලා එලවනවා. ඒ වගේ මේ තත්ත්වයන් තියෙන්නේ. හැම පැත්තකින්ම අසරණ තත්වයකට පත් වෙනවා. ඊට වැඩිය දසදහස් ගුණයක දුක් තොගයක් විඳින මහා අප්‍රසන්න ඉතා පිළිකුල් ගඳ ඇති සත්ව කොටස් තමයි പ്രേත භූත අසුර ආදී තැන්වල ඉන්නේ. ඉතින් එවැනි තත්ත්වයන් වල අවුරුදු ගණන් දුක් විඳින්න සිද්ධ වෙනවා මේ වෙලාවේ හිත රැකගත්තේ නැත්තම්. මෙව්වා මට මතක් වෙන්නේ නැත්තේ ඇයි? මරණය මතක් වෙන්නේ නැති හින්දා. මරණය මතක් වෙනවා. ਉਹ ඔක්කොම ටික මතක් වෙනවා. සැලසුමක් හදනවා. මොකද අපි කැමති නැහැ අවුරුදු 10කින් මට රස්සාව නැති වෙලා දුක් විඳින්න වෙනවට කැමතිද? එහෙම වෙනවා කියනවනම් මම සැලසුමක් හදනවා නේද? එහෙනම් මරණ මොහොතේදීම නේද මීට වැඩි ගොඩාක් පල්ලෙහා තැනකට වෙලා දුක් විඳිනවට කැමතිද? නෑ. ඒක මතක් වෙන්නේ නැති, මරණය මතක් වෙන්නේ නැති හින්දා. රැකියාව නැති වෙනවා කියන එක අමතක වෙනවා නම් නේද? එයා විසඳුමක් හොයන්නේ. එහෙනම් මරණය මතක් වෙන්නේ නැත්නම් එයා විසඳුමක් හොයන්නේ. ඒක හින්දා මරණ සිහිය කියලා කියන්නේ ධර්ම අවබෝධ කරන කෙනෙකුට අප්‍රමාදය වැඩි කරන්ඩ, තීන මිද්දේ දුරු කරන්ඩ, වීරිය වැඩි කරන්ඩ ඉතාම ඉහළ කාරණාවක් තමයි ඒක. ඒ එක පැත්තක්. ඊළඟට තියෙන මහා වටිනාකමක් තියෙනවා. ඒ තමයි මං කියනවා අද වෙනකන් අරගෙන ආපු දැන් අතීතයට මෙනෙහි කරන්නේ ගොඩා. දුටේ අතීතය කියලා කියන්නේ මගේ ජීවිතේ නේද? ඒ ජීවිතය හරියට නිකන් හීන ගොඩක් වගේ සිද්ධි ගොඩකින් එකතු වෙලා සිද්ධි ගොඩක එකතුවක්ද නැද්ද ජීවිතය කියන්නේ මගේ? සිද්ධි සමුදායක එකතුවක් ඇති වෙලා නැති වෙලා ඇති වෙලා නැති වෙලාගේ සිද්ධි ගොඩක් තමයි මට තියෙන්නේ. සමහර ඒවා හීනද මන්දා. මේ සමහරලාට හීනයි හැබහැවෙන් වෙච්ච ඒවායි පැටලෙන වෙලාවලුත් තියෙනවා. නේද? ඇත්තට ඒක හීනෙන් වත් වෙච්ච දෙයක්ද මට මතකත් නැහැ. වගේ මොකද ඒවා කොහොම ඇති වෙලා නැති වෙලා ගිය දේවල් වගේ. සිද්ධි ගොඩක්. ඒ හැම සිද්ධියකම සමහර වෙලාවට ඒ හැම සිද්ධියකම ත්‍රිලක්ෂණය තියෙනවා. හරිද? නමුත් මට ඒ ත්‍රිලක්ෂණයට අදාළ හැඟීම් ඒ සිද්ධිවලදී එන්නේ නැහැ. කියන්නේ අනිත්‍ය ලක්ෂණය හැම සිද්ධියකම තියෙනවා, දුක්ඛ ලක්ෂණය තියෙනවා, අනාත්ම ලක්ෂණය තියෙනවා. හැබැයි ඒව මට මතක් වෙන්නේ නෑ. ඒ හැඟීම උපදින්නේ නෑ ඒ සිද්ධිවලදී. හරිද? කෙනෙක් හම්බෙනකොට මට එයා අනිත්‍යයි කියලා හිතෙන්නේ නෑ. ආදරයක් හම්බෙනකොට ඒක අනාත්මයි කියලා හිතෙන්නේ නෑ. එහම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් මේවා මාව දුකටපත් වෙනවා කියලා ඒ සිද්ධිවලදී හිතෙන්නේ නෑ. තාමත් සමහර අතීත සිද්ධි මතක් කරනකොට ඊයේ පෙරේද අපි ඕකට තමයි ඔය ගොඩ ගැන හෙව්වේ ටිකක්. තාමත් මතක් කරනකොට ඒවා බොහොම සුවයි. සමහර එතන ඉඳන් මෙහෙ වෙනකම්ම තාම තියෙනවා නම් ඒවා නිත්‍යයි වගේ හැඟීමක් තියාගෙන ඉන්නවා. ඒවා මත ඒ සිද්ධි නැවත නැවත සිද්ධිවලදී ආ යුතු හැඟීම් එන්නේ නැහැ. නමුත් හැබැයි අපිට නොතේරීම අපි මේ අනාත්ම හැඟීම අනිත්‍ය හැඟීම අත්විඳලා තියෙනවා. හරිද? ඒ අත්විඳලා තියෙන්නේ ওই සිද්ධිවලදී අපි ඒ හැඟීම අපිට ඇති වෙලා තියෙනවා. අපේ අම්මට මන් නොහිතන හෝ භයානක තත්වයක තියෙන රෝගයක් හැදුනා කියන්න මට මොකද හිතෙන්නේ? ඒක නවත්ත ගන්න තියෙනව නම් කියලා හිතෙනවා. ඒක නොවිය තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා. නේද? ඒක මට ඇත්තටම කරන්න පුළුවන් නම් කියලා හිතෙනවා. මට තේරෙනවා මට කරන්න බෑ. මට මේක නවත්තන්න බෑ. මේ ඒ ගැලීම මට නවත්තන්න බෑ කියලා තේරෙනවා. අන්න එතනදී මට දැනෙන්නේ මොකක්ද? අනාත්ම හැඟීම දැනෙනවා. අනාත්ම හැඟීම දැනෙනවා. නමුත් මං අඳුරන්නේ නැහැ මේක තමයි ලෝකයේ ඇත්ත කියලා. හරිද? අනාත්ම හැඟීම දැනලා තියෙනවා. ඊළඟට ඒ කියන්නේ අපේ අම්මගේ හුඟක් දේවල් වෙනස් වෙලා ඇතන. එහෙනම් අනිත්‍ය හැඟීම දැකලා තියෙනවා. ඒ වගේම ඒක මහා දුකක් බව තේරලා තියෙනවා. එහෙනම් ඒ වෙනස් වීම නිසාවෙන් ඒක දුකක් බව දැනලා තියෙනවා. එහෙනම් අනිත්‍ය දේ දුක් බව දැනලා තියෙනවා. යම් තැනක ඒ දුක් හැදෙනවා නම් ඒ දුක් හැදෙන එක නවත්තන්න බැයි නම් ඒක අනාත්ම බව දැනලා තියෙනවා. යමක් අනිත්‍ය නම් යමක් දුකයි කියලා දැනලා තියෙනවා. ඒ දුක් දේ අනාත්මයි කියලා දැනලා තියෙනවා. එහෙනම් ඔය ටික දැනලා තියෙනවා. මගේ ජීවිත සාමාන්‍යයෙන් ජීවිතේ ඇතිව නැතිව ගිය සිද්ධි වලින් වැටිම තදින් දැන් මොකද මට අනිත්‍ය ලක්ෂණය හඳුන ගන්න ඕනේ, අනාත්ම ලක්ෂණය හඳුන ගන්න ඕනේ, දුක්ඛ ලක්ෂණය හඳුන ගන්න ඕනේ. ඇති වෙලා නැති වෙලා ගිය සිද්ධි තියෙනවා අතීතයේදී මම දන්න මගේ ජීවිතේ. ඒවා වලින් වැඩියෙන්ම ප්‍රබලවම ත්‍රිලක්ෂණය මතුවෙන සිද්ධිය මොකක්ද? සිද්ධි මොනවද කිව්වොත් එහෙම ඥාතියෙක්ගේ වෙන්න පුළුවන්, දරුවෙක්ගේ වෙන්න පුළුවන්, පිටස්තර දරුවෙක්ගේ වෙන්න පුළුවන්, රටේ වෙන්න පුළුවන්, මරණ සිද්ධ වෙච්ච ඒවා නේද? මරණය මට මතක් වෙනකොට, මරණය මට දැනෙනකොට මරණය තුළ අධික දුක් ස්වභාවය, ඒ කියන්නේ ලොකු වෙනස් වීමක් ඒ වෙලා තියෙන්නේ. මේ කතා කර හිටිය චරිතය කතා කරන්නේ නැහැ, හිනා වෙන්නේ නැහැ, බලන්නේ නැහැ, මොකවත් නැහැ, කොහි ගියාද නැහැ, මොන වුණාද නැහැ. ඒත් එක්කම තදින්ම මේ වෙනස හොඳට දැනෙනවා. එහෙනම් වෙනස් අනිත්‍ය දැනෙනවා එතන. ඊළඟට එහි තියෙන මේ අනිත්‍ය ස්වභාවය හින්දාම ඇති වෙන දුක හොඳට තේරෙන අවස්ථාවක් විතරක් නෙවෙයි, ඒක දත්මිටි කාලා නවත්තන්න බැරි බව දැනෙන හින්දා අනාත්ම ලක්ෂණය දැනෙනවා. එහෙනම් අපි මරණය සතියේ මරණය ගැන සිහි කරනකොට අපිට ත්‍රිලක්ෂණයම තේරෙන්න ලොකු හේතුවක් වෙනවා. ඒක තමයි මරණ සතිය වැඩිමේ තියෙන ප්‍රබලම වටිනම දේ. අපි බලාපොරොත්තු වෙන, ඒ කියන්නේ අනිත්‍ය ලක්ෂණය දැන් අර ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා කියන එක කියනකොට මේක දැනුණා නම් ඊට වඩා ගොඩක් තදින් ඒක අර ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා කියන හැඟීම, නැති වෙනවා කියන හැඟීම මරණ සතියේදී තාම ප්‍රබලයි. හරි? එහෙනම් ඒ හැඟීම් තේරුම් ගන්න, ලෝකේ සත්‍ය තත්ත්වය තේරුම් ගන්න අති ප්‍රබලව මේ මරණ සතිය කියන එක ඕන වෙනවා. ඉතින් ඔය ටික බොහොම වටිනාකමක් තියෙන ටිකක්. ඒ ටික මෙනෙහි කරපුවාම අපිට මරණ සතිය වඩන්න ඕනේ. මේක අපේ ජීවිතයේ නිබඳව වර්ධනය වෙලා වර්ධනය කරගෙන තියාගත යුතු දෙයක් කියලා තදින් වැටහීමක් තියෙනවා. ඒක තමයි දැන් අපි මේ කරන්න හදන්නේ. හරි? දැන් අපි මේක ටිකක් දීර්ඝව කරනවා. කරන්නේ මේක හරියට තේරුම් ගන්න කරන්න ඕන හින්දා, ඔය ත්‍රිලක්ෂණය වටහා ගන්න ඕන හින්දා. මම මගේ වැඩක් තියෙනවා මේ ජීවිතේ. මට ලෝකයක් හැදිලා තියෙනවා නේද? මට කියලා ලෝකයක් හැදිලා තියෙනවා. මට මේ අම්මා තාත්තා සහෝදරයා ඥාතියා කියලා මේ එක 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 ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන දේවල් වලින් මට ගෝචර වෙච්ච සමහර දේවල් හින්දා මට කොහේ හරි තැනක ඉඳගත්තහම මතක් වෙවි මතක් වෙවි ඉඳ නේද ලෝකයක් හැදිලා තියෙනවා. දැන් ඔය භාවනා යොරග වෙච්ච ගමන් දුවන්ට හදන්නේ ඒ ලෝකේ තියෙන තැන තමයි නේද? එතකොට ඒ කියන ලෝකය මම හැමදාම දවස ගානේ එක පෑයකට සැරයක්, එක දවසකට සැරයක්, සතියකට සැරයක්, අවුරුද්දකට සැරයක්, හරි මාස අවුරුදු ගානකට සැරයක් හරි මේ ලෝකය අලුත් කරගන්නවද නැද්ද? නේද? හැමදාම මගේ වැඩේ ඉතින් මං මට කැරකෙන්න ඕන ඔය රවුම තමයි. නේද? මෙහෙ ඉන්න අය ඇයි ලංකාවට සැරෙන් සැරේ ගිහිල්ලා ඉන්නේ? ඒ ටික අලුත් කරන් එන්න. නේද? ඒ සැරෙන් සැරේ ගිහිල්ලා ඒ කැරකෙන්න ඕනේ ටිකේ. ඊළඟට ඈත ඉඩමක් තියෙනවා නම් ඒකට ගිහිල්ලා එන්න ඕනේ. ඈත ඥාති ඉන්නවා නම් සැරෙන් සැරේ ගිහිල්ලා එන්න ඕනේ. සමහර යාළුවෝ ඉන්නවා දකින්න ඕනේ. ඒ වගේ නේද? ගෙදර ඉන්න කට්ටිය දවස් දෙක තුනක් නොදකින්න බෑ. නේද? ඒ වගේ මගේ ලෝකය මං ආය ආය බල 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 ඒක තුල තමයි මගේ සතුට හදාගන්න මං ඉතින් රවුම් ගහ ඉන්නවා. නේද? මේක සතුට කරගන්න මම රවුමේ යනවා. ඒක තමයි ඉන්නේ. ඒකේ කේන්ද්‍රය තියෙන්නේ ගෙදර. නේද? ගෙදර ගේ ඇතුළෙත් ලොකුම කේන්ද්‍රය තියෙන්නේ කාමරේ. නේද? තමන්ට ආවෙනික කාමරයක් තියෙනවා. ඒක කබඩ් එකක් තියෙනවා. ඒක කම්පියුටරයක් තියෙනවා. ඒක ඔෆිස් කාමරයක් තියෙනවා. ඒ වගේ ලස්සනට හදාගෙන කොහොම හරි කරලා ඕකේ තමයි ඉතින් ඉන්නේ. නේද? ඉතින් එතන කේන්ද්‍ර කරගෙන අර රවුම යනවා. නේද? හරිද දන්නේ මම කියන එක? නේද? කේන්ද්‍රය එතන තියන රවුම යනවා. ඔහොම ඉන්න මට සිද්ධ වෙන දේ බලන්න මැරෙන්ඩම හැදෙන ලෙඩේ හැදෙනවා දවසක. හරිද? මැරෙන්ඩම හැදෙන ලෙඩේ හැදුනහම දැන් අර රවුම යන්න අමාරුයි. අමාරු නේ, බැරි වෙනවා, ගෙදෙට්ට හිර වෙනවා. හරිද? ගෙදෙට්ට හිර වෙන දවසක් එනවා. එදැන් පස්සේ ආය කවදාක්වත් එළියට යන්න බෑ. එහෙම ලෙඩක් හැදෙනවා මට කවදා හරි දවසක. එහෙම හැදුනට පස්සේ අන්න ඒ වෙලාවේ මට ඇති වෙන හැඟීම. ඒක හරියට නිකන් නිවාස අඩස්සියකට දැම්ම වගේ බලහත්කාරයෙන්. හරි, මං කැමතිද එහෙම ගෙයක් ඇතුළට ලයින්ද? නෑ. ඒක මේ මේ ලෝකෙන් සිද්ධ වෙන බලහත්කාරකමක්. ඒක මේ ස්වභාව ධර්මයෙන් මට සිද්ධ වෙන බලහත්කාරකමක් කිව්වොත් මොකද කියන්නේ? නේද? බලෙන් කොටු කරනවා මාව නිවසකට. අන්න ඒ වෙලාවේ මට ඇති වෙන හැඟීම මොකක්ද? ඒක ලොකු වෙනසක්ද නැද්ද? එනවා ඊතර අනිත්‍ය ලක්ෂණය තියෙනවා. ඒක දුකක්ද නැද්ද? දුක්ඛ ලක්ෂණය තියෙනවා. ඒක බලහත්කාරකමක්. ඒක එසේ වෙන්න එපා කිව්වට වෙන්නේ නැහැ. නම් අනාත්ම ලක්ෂණය තියෙනවා. ඔන්න ඔය සිද්ධිය දැන් සිද්ධ වුණොත් කියලා ඒ ත්‍රිලක්ෂණය අරගෙන බලන්න. ඒ වෙලාවේ ඇති වෙන හැඟීම හොඳට ඉස්මතු කරගෙන බලන්න. ඕක තමයි පළවෙනි පියවර. හරි? මේ දැන් මේ මොහොතේ නැත්තම් කොයි වෙලාවක හරි මාව ගෙදරකට මෙහෙම කොටු වෙනවා. එතකොට මට අර බාහිර තිබ්බ දේවල්, එතකොට ලංකාව කියන්නේ මෙහි ගෙදරකට කොටුනේ කියන්නකො එළියට යන්න බැරුව. එහෙම වුණොත් ලංකාව කියන්නේ හීනයක් විතරයි. නේද? ලංකාවේ ඉන්න මිනිස්සු ටිකක් හීනයක් විතරයි. මෙල්බන්, පර්ත් හීන විතරයි. ආය නගරට යන්න බෑ. නේද? ආය අල්ලපු ගෙදරත් හීනයක් විතරයි. ඒ ආසන්නේ තියෙන හැම එකක්ම හීනයක් විතරයි. ගේන් එළියට එන්න බෑ නේ. මගේ වාහනේ හීනයක් විතරයි. ඒක සිතුවිල්ලක් විතරයි. එතරයි. හරි? අන්න එතෙන්ට එනකොට මට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ කියලා විමසලා බලන්න ඕනේ. හරි? මොන වගේ හැඟීමක්ද තියෙන්නේ කියලා විමසලා බලන්න ඕනේ. හරිද? ඒක දැනෙන්න ඕනේ. ඒක දැනෙන්න ඒවැනි අවස්ථාවකට මට මුණ දෙන්න සිද්ධ වෙනවා කවදා හරි දවසක. අන්න ඒ වගේ වෙලාවක මට මොකද්ද තියෙන හැඟීම? එතරම් ත්‍රිලක්ෂණය තේරෙනවා. ඊළඟට දැන් අමාරුවෙන් හදාගත්තගේ පාට තේරුවේ මම, ටයිල් තේරුවේ මම, බඩු තේරුවේ මම, කබඩ් තේරුවේ මම, මගේ කාමරේ හදාගත්තේ මට ඕන හැටියට. ඒවා ඉතින් බොහොම ආසාවෙන් හදාගත්ත දේවල්. නේද? ඒකල ආඩම්බරෙන් ඉන්නේ වඩු කුරුල්ල වගේ. හරිද? ඒකට කරපු කැපකිරීම ජීවිතේෙන් භාගයටත් වඩා වැඩිනේ හුඟක් වෙලාවට. එහෙම කරලා හදාගත්තගේ දැන් මරණය කියන එක සිද්ධ වෙන්න ගියාම මේ ගෙදරින් මාව කුදලලා අරගෙන හරියට නිකන් රිමාන්ඩ් එකට අරගෙන පොලිසියෙන් ඇවිල්ලා අරගෙන යනවා වගේ බලහත්කාරයෙන්ම යන්නම වෙනවා ඉස්පිරිතාලේ ඇඳකට. හරිද? කරන් දෙන්න යන්න වෙනවා. ඒ ඇඳට ගියාට පස්සේ ආයෙ එන්න නෙවෙයි මේ යන්නේ. අන්න එදා වෙනකොට ඉස්පිරිතාලේ ඇඳේ මාව කොටු වුණාම මට දැන් ආයෙ අලුත් කරගන්න වෙන්නේ බලන් දෙන අය විතරයි. දැන් මං අමාරුවෙන් හදාගත්තගේ හීනයක් විතරයි කියන එක මතක තියාගන්න හොඳට. ඒ වෙලාවට ඒක කරනකොට මතක තියාගන්න ඕනේ. ඒක හීනයක් විතරයි. ඒක සිතුවිල්ලක් විතරයි. එතකොට හරිද? එතන අරිටත් වැඩිය ලොකු වෙනසක්ද නැද්ද? එහෙනම් ඒක තමයි මගේ ලෝකයේ තියෙන අනිත්‍ය ස්වභාවය. ඊළඟට ඒත් එක මේක මහා දුකක්. ඒක මට ඕන හැටියට මෙසේ වේවා නොවේවා කියලා වෙනස් කරන්න බැරි එකක්. ඒක බලහත්කාරකමක් වගේ එකක්. එහෙනම් ඒකේ අනාත්ම ලක්ෂණය තියෙනවා. අන්න ඒ තුනත් එක්ක ඒ වගේ මොහොතක් උදා වුණාම මාව ඇඳකට විතරක් හිරුණාට පස්සේ ආය කිසිම දෙයක් දකින්න බලන්න යන්න බෑ. යන්න හම්බෙන්නේ නැහැ. එතන එතෙන්ට කොටු වෙනවා. එතකොට ඇති වෙන හැඟීම මොකද්ද කියලා බලන්න ඕනේ. හරි. එහෙම ඉන්නකොට මොකද ඊළඟට එහෙනම් පියවර දෙකක් කිව්වා මං නේද? තුන්වෙනි එක තමයි ඔහොම ඉන්නකොට මොකද වෙන්නේ? මගේ ඇහැ ඇස් දෙක මට නැති වෙනවා. නැති වෙනවා කියන්නේ ඇස් දෙකේ පෙනීම නැති වෙලා යනවා. ඇස් ඇරියත් පේන්නේ නැතු වෙනවා. මේ ලෝකේ මම දැන් මේ නොමිලේ මට තියෙනවා මේ කැමරා එකක් නේද? මං මේ හොඳ මේ ඔක්කොම එකපාරට ඕන පැත්තකින් ફોකස් වෙලා පේනවා. ඒක ඔක්කොම නැතිලා යනවා. ඉතින් මේක මේ මගේ ක්‍රමයක් නෙවෙයි බලන් අරගෙන සත්‍ය විභංග සූත්‍රයේ සතිපට්ඨාන සූත්‍රයේ ඒවා මරණයේ අර්ථ දක්වලා තියෙන්නේ කොහොමද? ධම්මානුපස්සනාවේ තියෙනවා මරණය කියන එක. ඒක තියෙනවා ඉන්ද්‍රියන්ගේ විඳියාම මේ ශරීරයෙන් නික්මීම මේ වගේ තේරුම් සහිතව ටික ඔක්කොම තියෙනවා. අපි ඔය කරේ නෑ. ඒවා තියෙන්නේ නිකන් නෙවෙයි. ඒවා මෙනෙහි කරන්න ඕන හින්දා තියෙන්නේ. එහෙනම් ඉන්ද්‍රියන්ගේ අහිමි වීම කියලා කිව්වහම එහෙනම් මගේ ඇහැ අහිමි වෙනවා මට. නේද? එතකොට මට මොකද්ද වෙන්නේ? මේ ඇහැ තිබ්බට වැඩක් නැහැ. මේ ඇහැ මට කවිලා හරිය නැති වෙනවා. මහ ඝන අන්ධකාර ලෝක දැන් මෙහෙම ඉඳගෙන මෙහෙම ඇහැ පියාගත්තට මේ එළිය පිළිබඳ අදහස තියෙනවා. ඒ වෙලාවේ එහෙම නැහැ. තද ඝන කරවලක නේද ඉඳලා තියෙන වෙලාවක් තියෙනවා නම් අන්න ඒ වගේ වෙලාවක් වගේ වෙලාවක් එනවා ඇඳේ. හරි. ඝන අන්ධකාර කළුවර ලෝකෙක දැන් ඉඳින්නේ. හරිද? කිසිම දෙයක් ආයේ මං ආදරය කරන මං දැක්ක කිසිම දෙයක් ආයේ දකින්න බෑ. දැන් ඒ සියලු රූප හීනය විතරයි. ආයේ ඒක හැබෑ කරගන්න කවදාකවත් බෑ. ඊළඟට මොකද වෙන්නේ? කන් දෙක අගුල් වැටුණා වගේ කන් දෙක ඇහෙන්නේ නැතුව යනවා. හරියට නිකන් අපි බොහොම කැමති කෙනෙක් එක්ක දුරකථනයකින් කතා කර කර හිටියා. ඉන්නකොට එකපාරටම කෝල් එකක් අටුණා. ගන්න හදනවා කොහොමත්ම බෑ. දැන් ඉතින් මොනව කරන්නද? දත් මිටි කෑවට හරියන්නේ නැහැ නේද? අන්න ඒ වගේ සදාකාලිකව කනෙක්ෂන් එක නැතු යනවා. හරිද? එතකොට ඒ කියන්නේ ආයේ මට කවදාකවත් මේ ලෝකේ සද්දයක් අහන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් ඇහැ නැති වෙනවා, කන නැති වෙනවා. ඊළඟට අනිත් ඉන්ද්‍රියනුත් එහෙම තමයි. නමුත් අපි මෙහෙම ගමු. දැන් මට පුළුවන් ඒ දේ වුණොත් ප්‍රායෝගිකව කීපයක් විතරක් මම මේ පෙළගස්සන්නේ. එහෙම දෙයක් ඇත්තටම හදිස්සියෙ වුණොත් එහෙම මම මොකද කරන්නේ? කෑ ගහන පුළුවන් තරම් හයිය මට මොකද්ද වුණෝ මගේ ඇස් පේන්නේ නැතුව ගියෝ කියලා කෑ ගහන්නයි හදන්නේ. එතකොට හරියට නිකන් අර හීනෙන් සමහර වෙලාවට කතා කරන්න හැදුවට සද්ද පිට වෙන්නේ නැති වෙනවල් එනවා. අන්න ඒ වගේ උත්සාහ කරනවා කෑ ගහ ගන්න සද්දෙන්නේ නැහැ. එතකොට තමයි මිනිස්සු කියන්නේ දිව ගිලෙනවා කියලා මරණ්ඩ යද්දී. හරි, දිව ගිලිනා වගේ කියලා. ඉතින් බොහොම අසරණ තත්යකටයි පත් වෙන්නේ. දැන් කාරණා කීයද? පහක් කිව්වා අපි නේද? ඇහැ නැති වෙනවා, කන නැති වෙනවා, කතා කරගන්න බැරි වෙනවා, ගෙදරකට හිර වෙනවා සහ ස්පිතාලේ ඇඳකට හිර වෙනවා කියලා. දැන් කරන්න තියෙන අතපය ඔස්සලා කොහොම හරි පෙන්වන්නයි තියෙන්නේ, මොකක් හරි වෙනවෝ කියලා පෙන්වන්නයි තියෙන්නේ. දැන් අතක් උස්සන්නයි උත්සාහ කරන්නේ. උත්සාහ කරනකොට කිලෝ 50 60ක් විතර අත උඩ තියලා වගේ මේක මේක තියෙනවා දැනෙනවා. උස්සන්න හැදුවට හිතෙන් ගත්තට මෙහෙම වීර්ය. දැන් මේ දැන් මං හිතෙන් උස්සන්න කියනකොට තමයි මේක ඉස්සෙන්නේ. හරි, මගේ හිතෙන් ඒක කියන්නේ නැහැ උස්සන්න කියලා. නමුත් මං ගන්න වීර්යය එන්නේ හිතෙන්. එතකොට ඒ වෙලාවට මේක දැනෙනවා. උස්සන්න මම හිතෙන් වීර්ය දෙනවා, දුන්නට ඉස්සෙන්නේ නැහැ, හෙල්ලෙන්නේ නැහැ. යන්තම් ඕන චුට්ටක් කොහොම හෙල්ලෙන්නේ නැහැ. අද හොල්ල ගන්න බෑ. ඉතින් මාව හිර කරලා හරියට නිකන් හොරු කණ්ඩායමක් ඇවිල්ලා මගේ අතපය බැඳලා ඇස් බැඳලා බඩු ටික අරයන්ට ඇවිල්ලා සමහර වෙලාවට හොරු එහෙම කරනවනේ නේද? කර කියා ගන්න දෙයක් නැති වෙන අන්න ඒ වගේ මේක මාව කුදලා අල්ල බැඳලා. ඔය හැම අවස්ථාවකම මට ඊට කලින් තිබ්බට වැඩිය අනිත්‍ය ලක්ෂණය, අනාත්ම ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය තේරෙනවා. ඒ හැම පියවරක්ම විඳින්න භාවනා කරන කෙනාට මේක ලේසියෙන්ම පුළුවන්. මේ ඇස් දෙක පියාගත් ඇස් දෙක ආය ඇරුන් නැත්තම් මම මෙච්චර කල් දැක්ක හැමදේම හීනයක් විතරයි. එහෙනම් ඒ හැම දෙයක්ම මට නැති වෙනව දවසක. හරිද? ඒ වගේම ඒ නැති වෙනක මට නවත්තන්න බෑ. එහෙනම් අනාත්මයි. ඒ නැතිවීම ඇහැ නැතිවීම මට දුකයි. හරිද? එහෙනම් ඒ ඇහේ හිත තියාගෙන කරන්න ඕනේ, කනේ හිත තියාගෙන කරන්න ඕනේ, මේ ශරීරයේ හිත තියාගෙන යෝග කරන්නේ. එහෙම නැතුව මේ වෙන විදිහකට නේ සමංගෙම ශරීරයේ ඉන්ද්‍රියන් වල තියාගෙන ඒ වෙලාවට කතා කරන්න බැරි වෙනකොට කතා කරන්න බැරි වෙනවා කියන එකත් විඳින්න. ඒ වෙලාවට මේ අපිට යම් විදිහකින් අතපය උස්ස ගන්න බැරි වෙනවා කියනකොට දැන් මෙහෙම තියෙන අද්දෙක උස්සන්න ඇදවට ඉස්සෙන්නේ නැති එක අත් විඳින්න බලන්න මේ විදිහටයි වෙන්නේ කියලා. ඊළාට අන්තිමට වෙන්නේ එළියට දාපු හුස්ම ඇතුළට ගන්න බැරි වෙනවා. ඇතුළට ගත්ත හුස්ම එළියට දාගන්න මේ දැන් මේක නිකම්ම සිද්ධ වෙනවා. ඒක වෙන්නේ නැහැ. එතකොට මොකද කරන්නේ? එළියට දාපු හුස්ම ඇතුළට ගන්න බැරුව අදින්න ඕනේ. නහයෙන් අද ගන්න බැරි වෙනකොට කට ඇරලා අදිනවා, ඇදිල්ල ගාලා අදිනවා. හරිද? ඔහොම අදිනකොට අනිත් අය මොනව කරනවා කියලාද කියන්නේ? හුස්ම ඇදින්නේ අපි, අනිත් අය කියනවා අන්නරේ පණ අදිනවා කියලා. නේද? ඉතින් ඒක හරිම අමාරු අවස්ථාවක්, ඒ අවස්ථාව. ඉතින් ඕන දැන් මම හතක් කිව්වා, ඊට පස්සේ මැරෙනවා. හරි, පියවර හතක්. ඔය හත වෙන වෙනම මෙනෙහි කරන්න. දැන් කෙනෙක් කියයි ඕක හොම වෙන එකක් නෑ, ඕකෙන් දෙකක් වෙයි ඕන නම් මට, තුනක් වෙයි, නැත්නම් මාව නිින්දෙදී මැරලා යයි කියලා. ඒකෙන්ද ඔක මෙනෙහි කරන්න ඕනේ නැද්ද? නේද? මතකද තණ්හාවෙන් විභාග කරානේ? විභාගයට තියෙනවා, අපි හිතමු ගණන් ප්‍රශ්න පත්‍රයකට ගණන් ಜಾති 10කින් 6යි හදන්න තියෙන්නේ. 6කටමද ලෑස්ති උනේ? නේද? 6ටම විතරද ලෑස්ති උනේ? නෑ, 10ටම ලෑස්ති උනේ. ඇයියේ? කෝකක් ඇයිද? දන්නේ නෑ. ආ, එහෙනම් ඉතින් ඔකොටම ලෑස්ති වෙන්න වෙනවද? ඕකේ තියෙන අනිත් ලොකුම දේ තමයි ওই අවස්ථා ටික මට ආවොත් ওই විදිහටම සමහර අයට ওই අවස්ථා හතම එනවා. නේද? ওই අවස්ථා ඔය ටඩිය හරි දුක්ඛිත සහිත ශාරීරික අධික වේදනාවක් එනවා සමහර අයට. එතකොට ඒවා අපිට අත්දකින්න බැරි හින්දා මම කිව්වේ නැහැ. ඉතින් ඒ වගේ තද ඒවා තියෙනවා, තව තියෙනවා. නමුත් මේ හතම එන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි හැම කෙනෙකුටම වගේ. ඒකින්ද මේ හත අපි මෙනෙහි කරලා තියාගත්තාම ඒ අවස්ථා ආවොත් ජීවිතේ අපි කලබල වෙන්නේ නැහැ. එතකොට කලින් දැනගෙන හිටියේ මං මේ තියෙන මම මේක දැනන් හිටියේ මාව ගෙදරකට කොටු වෙනවා කියලා දැනන් හිටිය කරන් දෙයක් නැහැ. මට ඒක ගැන උපේක්ෂාව හදා ගන්න පුළුවන් එතකොට. හරිද? මං ඒක තේරුම් අරන් හිටියේ මාව ස්පිතාලේ ඇඳකට කොටු වෙනවා. මං ඒකින්ද ගෙවල් ගැන අර හැමේ ඔය හදනකොටම හැම වෙලේම මං ඒ ගැන සිහියෙන් තමයි ඒව කරේ. ඒකට මගේ බැඳීම අඩු කරගෙන තිබ්බේ නේද? නැත්තම් මොකද වෙන්නේ? සමහර අය ගෙවල් වල ගෙම්බ වෙලා උපදිනවා. ගැරන්ටි වෙලා උපදිනවා. ඒවා ගැනම දැඩි අදහසක් තියාගෙන ඉන්න අය නේද? ඔය කුස්සිය ගැන හැම අම්මලා හරි පරිසම් කරනවා. කුස්සියට තියෙන කැමැත්ත නේද? ඒකින්ද ඒවා හරි භයානක දේවල්. එහෙනම් ඔන්න ඔය විදිහට අපි ඔය කාරණා හතේදීම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් මෙනෙහි කරමින් ඒ හත අත්විඳින්න ඕනේ. හරි, එතකොට ඇහැ නැති වෙනකොට දැනගන්නවා රේරුකාණේ හාමුදුරුව නේද? අන්තිමට පණ අදිනවා. දැන් පණ අදිනකොට ධම්මානන්ද හාමුදුරුවන්ට මොකද කිව්වේ? රේරුකාණේ හාමුදුරුව කිව්වේ ධම්මානන්ද මේක තමයි පණ අදිනවා කියන්නේ. හරි, මේක තමයි පණ අදිනවා කියන්නේ කියලා. එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕනේ අන්නේ සිහිය තියෙන්නේ මේක පුරුදු පුහුණු කරලා තියාගත්තා. හරිද? එතකොට අපිට ඔය තියෙන බොහෝ දේවල් ගැන තියෙන අධික තණ්හාව නැති වෙලා යනවා. ඒවා ගැන උපේක්ෂාවේ හිත තියාගෙන ඒවා පරිහරණයට තියෙන දේ. මගේ ගේ කියන්නේ පරිහරණයට තියෙන දෙයක්, මගේ දරුවෝ කියන්නේ පරිහරණයට තියෙන දෙයක්, මගේ ඇඳුම් කියන්නේ, මගේ ආභරණ කියන්නේ, මගේ වාහනය කියන්නේ මේ නඩත්තු සඳහා තියෙන දේවල්, මේ ජීවත් වෙන්න තියෙන දේවල්, මේ ඔක්කොම දාලා යන්න වෙනවා කියන හැඟීම තදින් හදාගෙන අපිට සාමාන්‍ය ජීවිතය ගෙනියන්න පුළුවන්. නැත්තම් මේවට ඇල්ලලා තියෙන පොඩ්ඩ මොන හරි වෙයි කියලා ප්‍රශ්න තියාගෙන ඉන්නවා. එහෙනම් ඔතෙන්ට නිකන් මතකද බලන්න පියවර හත පොඩ බලන්න හත මතකද කියලා තනියම. පළවෙනි එක ගෙදෙට්ට හිර වෙනවා, ඒ අවස්ථාව විඳින්න ඕනේ. දෙවෙනි එක ඉස්පිරිතාලයකට හිර වෙනවා කියන අවස්ථාව විඳින්න ඕනේ. තුන්වෙනි එක ඇස් දෙක නැති වෙනවා කියන අවස්ථාව විඳින්න ඕනේ. හතරවෙනි එක කන් දෙක නැති වෙනවා කියන අවස්ථාව. පස්වෙනි එක නේද කතා කරගන්න බැරි වෙනවා කියන එක. හයවෙනි එක අතපය හොල්ල ගන්න බැරි වෙනවා කියන එක. හත්වෙනි එක හුස්ම හිර වෙනවා කියන එක. හරිද? ඒතර ක්‍රමානුකූලව අපි මේක අත්විඳින්න. ඉතින් පස්සේ සාමාන්‍යයෙන් අපි කරන්නේ මරණය මත්තේ සිද්ධ වෙන දේ ඒ කියන්නේ මරණයෙන් පස්සේ මේ ශරීරයට සිද්ධ වෙන දේත් මෙනෙහි කරනවා. ඉතින් සමහ අපි ඒක අනිත් ඒවනම් කරන්න ඕනේ නැහැ. පොළොවට වලලා දාපුවාම සිද්ධ වෙන දේ කියලා හිතපුවාම ඇති මිනි පෙට්ටිය ගැන දලා. නමුත් මම වෙන දෙයක් නිකන් කියන්නම්. අපි දැන් හරි පරිස්සමෙන් මේ ශරීරය ලෝකෙට පෙන්වන්න නැතුව අවුරුදු ගාණක් ආරක්ෂා කරනවා නේද? ලැජ්ජාවට. මොකද මේක ඉතින් හම්බෙලා තියෙන විදිහ. ඇයි කියන්නේ ඇඳුම් ඕන වෙලා තියෙන්නේ? ඒකවත් තේරුන්නේ නැහැ නේ අපිට මේ ජීවත් වෙනකොට ඇයි ඇඳුම් ඕන වෙලා තියෙන්නේ? මේකේ හැටි නේද? මේක කැතයි, මේක අප්‍රසන්නයි, මේක පිළිකුලයි. පරිලත් ඇඳුම් නැතුව ගියොත් එහෙම දැන් සාමාන්‍යයෙන් නේද මොනවා හරි දැක්කහම නරක දේවල්, කැත දේවල්, අප්‍රසන්න දේවල් දැක්කහම මිනිස්සු හු කියන්නේ. නේද? මිනිස්සු දැන් ওই දේශපාලකනි එහෙම ගොඩ වැරදි කරලා ඒ දේශපාලකනිය පිළිකුල් දේශපාලකනියක් ගමකටවත් මිනිස්සු මොකද කියන්නේ? හු කියනවා. නේද? පොඩ්ඩක් තා හු කියනවා. නේද? බැරිලාවකත් අපි ඉතින් මට උපතින් හම්බෙච්ච මේ ශරීරයනේ. මම මේ ශරීරය ඇඳුම් ටික ගලවලා දාලා ගියොත් කට්ටිය මං කියනවා මට නිදහසක් තියෙන්න ඕනේ. මේ ලෝකේ මා ඉපදුනේ උපන් ඇඳුමින් ඉඳ නිදහසක් තියෙන්න ඕනේ. මට බෑ ඇඳුම් දාගෙන ඉන්න කියලා ගියොත් එම හූ කියනවා. හූ කියන්නේ ඇයි? ඒකල එහෙම යන්න බෑ. ඒක ලැජ්ජා සහගතයි. මේක අප්‍රසන්නයි. මේක දුගඳයි. මම මේක බොහොම පරිස්සමෙන් නේද කාටවත් පේන්නේ නැති වෙන්න හොරෙන් තියාගෙන ඉන්නේ මේ ශරීරය. ඔහුද නැද්ද? නේද? හොරෙන් තියාගෙන ඉන්නේ මේ ශරීරය. ඒව හරියන්නේ නැහැ. ලැජ්ජායි. ඒකයි ලැජ්ජාව කියන්නේ. ඒකයි ලැජ්ජා වෙන්න කාරණා මොකද්ද? ඇයි ලැජ්ජා? කැතින්ද? නේද? අප්‍රසන්නයි. නේද? ලෝකෙට පේන්නේ නැති වෙන්න තියාගන්න ඕනේ. මූණ විතරක් පෙන්වගෙන ඉන්නේ අපි. නේද? හොඳයි. එහෙනම් එහෙම තියෙන ශරීරයට මොකද වෙන්නේ? මගේ මං එහෙම පරිස්සම් කරන් ඉන්න ශරීරයට මොකද වෙන්නේ? ඌ දබක් ගාලා ඇදලා ගන්නවා. ඇදලා දරගෙන අර වයන් එක්කට දා ගන්නවා. දාගෙන අර යනවා. ඉස්පිතාලේ කපන්න පුළුවන් වුණොත් කපනවා ඉස්සෙල්ලා. එහෙම නැති වුණොත් එහෙම ඇදගෙන ගිහිල්ලා මොකද කරන්නේ? ඔය ඇඳුම් තියෙන ඔක්කොම අයින් කරනවා. අයින් කරලා හෝස් එකක් අල්ලනවා සම්පූර්ණයෙන්. සම්පූර්ණයෙන් හෝස් එකක් අල්ලලා ඊට පස්සේ සැම්පු හරි මොන හරි අත තියන්නේ නැහැ වැඩිය මොකක් හරි එකකින් හොස් එක අර ස්පොන්ජ් එකකින් වගේ අතුල්ලා අතුල්ලා මොන හරි කරලා ආය හෝස් අල්ලලා හැම තැනටම හරිද? මේ ඒවිතා අප්‍රසන්නයෙන් කරන්නේ ග්ලව්ස් දාලා මේ මාස්ක් එකක් දාලා ඔක්කොම කරගෙන තමයි මිනිස්සු ඒවා කරන්නේ. හරි. ඊට පස්සේ එහෙම කරලා මොකද කරන්නේ? මේකේ බඩ පළනවා. බඩ පළලා තියෙන බඩවැල් වගේ ඒවා ටික අයින් කරලා දානවා. අයින් කරලා දාලා අර ඇඳගෙන හිටියේ ඌව යර ටික ඔක්කොම දාලා ඒ වටේ තිබ්බ රෙදි කෑලි, බෙඩ් සීට් මොනවද තියෙන ඒවා ඔක්කොම මේක අසර දාලා දැකලා තියෙනවා ලොකු බඩවල් තිබ්බ අයගේ මලමිනිවල කෝ බඩ. එහෙනම් හොඳට බලන්න බඩ නැහැ. හරිද? ඒකනේ අපි කියන්නේ මලමිනිය ලස්සනයි වගේ කියලා නේද? දැන් මේවා මෙහෙම බැහැලා නේද? දැකලා තියෙනවා දැන් මේවා මෙහෙම අස්සට බැහැලා වයසට වෙලා මැරිච්ච අයගේ මලමිනිය එනකොට කොහමද? පාරණ තිබ්බ විදිහට තියෙනවා. මොකද බලන රෙදි කෑලි පුළුන් මේවා අස්සේ තියෙන්නේ ඔක්කොම. හරි ඒවා දාලා පුම්බලා ගේන්නේ. හරි ඒ විදිහට මේක හදලා අන්තිම මේකප් එකක් දාලා හරිද? මේක අල්ලා ගෝණි කට්ටකින් අහනවා. නේද? මෙතන මේක අල්ලා මෙහෙම ජර ජර කාලා ගෝණි කට්ටකින් මහල දාලා කට ඇරිලා නම් කට වැහෙන්නේ නැත්තම් මේ පැත්තට ඉදි කට්ටක් දාලා මේ පැත්තට ඉදි කට්ටක් දාලා කම්බියක්කින් තද කරලා බැඳලා දානවා තද නූලකින්. ඊට පස්සේ ඒ තොල් ඇරිලා නම් නේද හාක බොණ්ඩ වගේ එකක් දාලා අලවනවා. හරිද? එහෙම ගම් එකක් දාලා අලවන්නේ මේක. හරිද? බලන්න ඔයලා ගිහිලා කරන දේවල් උතන. හරිද? ඊට පස්සේ අන්තිමට එක දවසක් බලනකොට ඇත්තට මේකප් සෙට් එකක් අරන් එනවා මේ කට්ටිය. හරිද? අරගෙන ඇවිල්ලා හරි මම බැලුවා මොකද්ද මේ අන්තිමට ගේන්නේ කියලා. හරි. ගේන්නේ මේකප් සෙට් එකක්. ගෙනල්ලා අරකේ අර පුපු අර වරගෙන් පවුඩර් ගාලා පාට ගාලා දැන් කෙනෙක් මෙතන තිබ්බ කළු පැල්ලම. හරිද? ඒක සම්පූර්ණයෙන් අයින් කරා. හරිද? ඒකලා අඳින්න ඕනේ වැඳලා ඔක්කොම කරලා අවසාන මේකප් එකක් දාලා පෙට්ටිය උඩින් තියලා රෙදි උඩින් තියලා කටු ගහලා තමයි ඔය අරන් එන්නේ ගැලවෙන්නේ නැති වෙන්නේ. හරි. ඉතින් බොහොම අපූරුයි. ඒ ටික ඕන නම් ඉතින් චුට්ටක් හිතන්න මට වෙන දෙයක් කියලා. ඒ ටික නෙමෙයි මූලික ටික. එතනින් පස්සේ වෙන දේ අනිත් එක ඒකත් මම කියන්න ඕනේ. මගේ ශරීරයට දෙන වටිනාකම් බලන්නකො මට ආදරය කරන අය. නේද? මරලා තෝනිය දෙනවා ඕක ගෙනලා තිබ්බ ගමන් නේද කෑ ගහනවා හූ කියනවා යන්න දෙන්නේ නැහැ කියනවා වලට පයින්නවා කියනවා නේද ඔක්කොම කියනවා. හැබැයි එක කොණ්ඩ ගහක් කපලා තියාගන්නවද මතක් වෙන්න කියලා. නේද මං වටිනවා නම් මගේ එක කොණ්ඩ ගහක් කපලා තියා තියාගන්නවද මතක් වෙන්න කියලා. නෑ කවුරුත් එක් කරන්නේ නෑ. ඔය අඬ ඇඬුවොත් එහෙම වෙලාවක ඔය හයියෙන් අඬන අයට අර අයියන්ට එපෝ කියලා අඬනවනේ. අන්න ඒ වෙලාවට ඔය මන්නම් කියන්නේ ගෲප් එකම එකතු වෙලා අර අයියන්ට හදන අර අයියන්ට එපාද කියන්නේ. හා එහෙනම් ඇයි අපි ඔයාලා අඬද්දි මේක අර අයියන්නේ? එහෙනම් ඔන්න අපි තිබ්බා කියලා තියන්න ඕනේ. තිබ්බොත් මොන වෙයිද? චුට්ටකෙන් ඊට වැඩි හයියෙන් කෑ ගහනවා. අරයන්ඩෝ කියලා මේක එපා කියලා ඔන්න අපේ ශරීරයට වෙන දේ අපේ ශරීරය අන්නේම සියලු දෙනාගේ පිළිකුලට ලක් වෙනවා නේද? ලක් වෙලා අන්තිමට පොළවේ වලලනවා කියලා හිතන්න ඕනේ. වලලලා දවස් දෙක තුනකින් මොකද වෙන්නේ? අන්න ඒ වෙලාවෙත් සම්පූර්ණ මගේ ශරීරයේම හිත තියාගන්න ඕනේ. හරි වෙන කොහෙවත් නැතුව කයේම හිත තියාගන්න ඕනේ. තියාගෙන මේ මූණ දැන් ඉස්සෙල්ලාම ගල් ගෙඩි වගේ තියෙන වෙන ඇල්ලුවොත් මෙහෙම මොලොක් නැහැ. ගල් ගෙඩිය වගේ ඒ ඔක්කොම එහෙම තියෙන්නේ ගල් ගෙඩිය වගේ කියලා හිතාගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? මේවා ඉදිමෙන්ඩ පටන් ගන්නවා, නිල් වෙන්න පටන් ගන්නවා. හරිද? ඊළඟට මේ ඇස්වලින් කඳුළු ගියා මතක ඇති. ඉතින් එහෙමම ඇහෙම හිත තියාගෙන මේ වැඩේ කරන්න ඕනේ. අපිට මතක ඇති නිදියන් ඉද්දි ඇස්වලින් නිදියගෙන අඬලා තියෙනවනේ නේද පොඩි කාලේ. හරි, එහෙනම් ඇස්වලින් කඳුළු ගියා මතක ඇති. නේද? අර මේ නාල හරි කනට වතුර ගිහිල්ලා හරි කණෙන් ගලාගෙන ගියා මතක ඇති. නහයෙන් මෙහෙම ඉඳන් ඉන්නකොට හොටු ගලාගෙන ගියා මතක ඇති. කටෙන් කෙල ගලාගෙන ගිහිල්ලා තියෙන මතක ඇති. අන්න ඒ වගේ ගලාගෙන යන විදිහ අත්දකින්න මේවෙන් ඔක්කොම මොනවද කරන්නේ? අමු ගන්ධස්සාරේ කණෙන් පවා එනවා නේද? ගන්ධස්සාරේ බැරි ඕජස් දෙන්න පටන් ගන්නවා හැම තැනින්ම ශරීරේ. ඊළඟට මොකද වෙන්නේ? ඒ ඕජස අන්තිමට මේවා ඉදිමිල වැදින මේ තැන් තැන් වලින් පැලෙනවා. බැලුම පිම්බිලා වගේ පැලෙනවා මේක. ඒ පැලිලා ඒ වෙනු තෝජස් එනවා. තව ටික දවසක් යනකොට මොකද වෙන්නේ? ඉතින් හිත තියාගන්න ඕනේ මේ ශරීරේම තියාගන්න. තියාගෙන මොකද වෙන්නේ? මේකේ සිලිසිලි ගාලා පණුව. එතකොට ඉතින් මේ මූණේ මෙහෙ නලියනවා, මෙහෙ නලියනවා. මේක පැලිලා දැන් සරව ගලනවා. පණුව නලියන විදිය හොඳට අත්දකින්න ඕනේ. බඩේ ඉඳන් හැම තැනම මේකේ සිලිසිලි ගාලා පණුව ඉන්න විදිය. ඊට පස්සේ මස් සහිත ලේ සහිත කට්ටක් හැමෙන් වැහිලා තියෙන නේද? හැම නිකන් කබල වගේ කරවල වගේ නේද? මේක ඝන වෙනවා. ඝන වෙලා ඒකෙන් වැහිලා තියෙන මස් තියෙන ලේ තියෙන එකක් ඉතුරු වෙනවා. ඉතින් මෙහෙමනේ නේද? ඉතින් ඒක මෙනෙහි කරගන්න ඕන. හොඳට මතක තියාගන්න ඕන. තමන්ටම දැනෙන්න ඕන. ඒක දැනෙනවා වගේ මේ හැමම වේරිලා ඇස් ගිරිලා මේකට සිද්ධ වෙන දේ හොඳට අත්දකින්න ඕන. හරිද? නේද? මේ ඔක්කොම අසර ගිරිලා මෙහෙම වෙලා ඇකිලිලා යටර වැටිලා. ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට වෙන්නේ ලේ නෑ, මස් නෑ නේද? හැමෙන් වැහිච්ච ඇට සැකිල්ලක් තියෙනවා. දැන් මොකද වෙන්නේ? ටික ටික අර හැම එකක් දිරලා කුඩු වගේ වෙලා යනවා. එතකොට නහරවැල් අයින් වෙලා නේද? මස් අයින් වෙලා ඒ වෙනකොට මොකද වෙන්නේ? මගේ අත් දෙක මෙහෙම තිබ්බනම් ඩබක් ගාලා මෙහාට වැටෙනවා නේද? ටික දවසකින්ම මේක ලිහිලා වැටෙනවා. ඊළඟට කකුල් දෙකේ ඇඟිලි මෙහෙම උඩ අතට තිබ්බනම් මෙයා මෙහෙම පල්ලෙහාට වැටෙනවා නේද? ඔලු කට්ට මෙහෙම තිබ්බනම් මෙතන තියෙන උලක් වගේ මේක මේ පැත්තකට යනවා. එහෙනම් ඇට කෑලි නේද? මේ හැම ජොයින්ට් එකක්ම ගැලවෙනවා. ඇයි මේ එකක්වත් නට් ඇන් බෝල්ට් දාලා තියෙනවද? නෑ. මේවා ඔක්කොම තියෙන්නේ කොහමද? නහර වලින්, මස් වලින් නේද? හරියට මේක පැක් එකක් වගේ නේද? ඒ කියන්නේ නහර, මස් සහ නහර වලින් ගැට ගහලත් නැහැ එහෙමට කියන්නේ. මේක තියෙන්නේ හරියට මේ හැමෙන් තද කරලා තියෙන මස් ගහලා හැමෙන් තද කරලා තියෙන නහර වැල් වලින් එතිලා තියෙන මේ නිකම්ම මේ ඒකේ අර ස්ට්‍රක්චර් එක තමයි ඇට සැකිල්ල. හරිද? ඇට සැකිල්ල වටේ මේ ටික ගහලා තියෙන එකක් වෙදී ඔක්කොම ලිහෙනවා අන්තිමට වෙන්නේ. එතන අඤ්ඤේන හත්තක් ටිකක්, අඤ්ඤේන පාදක් ටිකක්, අඤ්ඤේන පිටි ටිකක්, අඤ්ඤේන සීස කටහංගි කිය අර තියෙන්නේ අර නවසිවතකල ඒක තමයි. ඉතින් මමත් මගේ ඔලු කට් එක පැත්තක, අත් කට් එක පැත්තක, ඉලෑට ටික පැත්තක, උකුල් ඇට එක පැත්තක මොන්න තරම් බලයක් තිබ්බත්, මොන්න තරම් ධනයක් තිබ්බත් ඒ ටික සිද්ධ වෙනවා කියන එක මෙනෙහි කරන්න ඕන. ඊළඟට මොකද වෙන්නේ? ඇට ටිකක් දිරලා ගිහිලා කුඩු වෙලා යනවා. ඉතින් කෙනෙක් හිතයි මේ දැන් එහෙම නැහැනේ පුච්චනවනේ කියලා නේද? වැඩි යහපත සඳහා තමන්ගේ ශරීරයට සිද්ධ වෙන දේ සඳහා වලලනවා කියලා මෙනෙහි කරන්න ඕනේ නේද? වලලන්න තිනෙඩ කඩකුත් තියෙනවා. නේද? ඇත්තටම ඉතින් වල්ලනවා නම් පොළොවට පොහොරක් හරි වෙනවා. සමහර අය එහෙම කියලා තියෙනවා. මේක වල්ලා කෙහෙල් ගහක් හරි හිටවන්න කියලා එතන. හරිද? එහෙම සමහර අය කියලා තියෙනවා. හොඳයි. ඔන්න ඔය ටික පොළොවට පස් වෙලා යන දක්වා මෙනෙහි කරන්න ඕන. ඒක පුළුවන් හැටියට මෙනෙහි කරන්න. අර පියවර හත නම් අනිවාර්යයෙන් ඉස්සෙල්ලා මේ විදිහට මෙනෙහි කරන්න ඕන. මේ විදිහට මෙනෙහි කරලා ඉවර වෙනකොට මොකක්ද වෙන්නේ? ඔය ටික ඔක්කොම හේතු වෙලා එකතු වෙලා මට එක සිතුවිල්ලක් එනවා. මොකද්ද? ජීවිතය අනියතයි, මරණය නියතයි කියනකොට ඒක නිත්‍යයි කියන එකද? නෑ, අනිත්‍ය නිත්‍යයි කියන එක තමයි මරණය නියතයි කියන එකේ තේරුම. හරිද? ජීවිතය අනියතයි, ඒ අනියතභාවය ස්ථිරයි කියන එක තමයි. අනියතභාවය ස්ථිරයි, ඒ අනියතභාවය වෙනසක් වෙනවා නම් නිත්‍යයි කියන එකයි නේද? අනිත්‍යභාවය ස්ථිරවම සිද්ධ වෙනවා කියන එකයි මරණය නිත්‍යයි කියන එකේ තේරුම. හරි? එතකොට එහෙම හැඟීමක් වෙනවා, මේක ස්ථිරම වෙනවා, මේක වෙන දෙයක්, මේක මට නවත්තන්න පුළුවන් දෙයක්. මේ මැරේවා මැරේවා කියලාද මේ හිතන්නේ? සමහර අය එහෙම හිතන, මේවා හිතන්න හොඳ නැහැ, මාව මැරෙන්න පුළුවන් එක්කොන්ට, මේ විදිහට මැරෙන්න පුළුවන්, ඒ වගේ කෝලම් දේවල් වගේත් තියෙනවා මේ කාලේ. හරිද? ඒක හින්දා මේක වෙන මොකටවත් නෙවෙයි, මේක විය හැකි යාව. ඒවම් භාවී, ඒවම් ධම්මෝ, ඒතං අනිත්තති. මම මේ සීමාව ඉක්මවල නැහැ. ඒකටයි මේ. හරිද? මම ඉන්නේ මේ සීමාව තුල නේද? ඒ ස්වභාවය තුල තමයි ඉන්නේ, ඒ ධර්මය තුල තමයි මම ඉන්නේ. ඒතං අනිත්තෝති, මම මේක ඉක්මවා ගිහිල්ලා නැහැ. මරණය ඉක්මවා ගිහිල්ලා නැහැ. මරණ ස්වභාවයේ මම ඉන්නවා. අන්න ඒක දැනෙන්න ඕන. හරි. ඒකට තමයි මේ ටික කරන්නේ. හොඳයි. ওই ටික තමයි කරන් තියෙන්නේ. හෙට උදේ 8 වෙනකන් මැරෙන්න තියෙනවා. හරි, තව හොඳට මෙනේ කරන්න. ඊට පස්සේ තියෙනවා තව මේ පොඩි දෙයක් කරන්න. ලේසි දෙයක් තියෙනවා ඊට පස්සේ. මොකද ওই ටික දිගට කරාට පස්සේ ලේසි කොටසක් තියෙනවා. පොඩ්ඩෙන් ඒක අමතක වෙනවා. ඒ තමයි මේ අපි ආදරය කරන අය ඉන්නවා. ඒ අයගේ මරණය ගැන නේද පේලියට පෝලිං ගස්සලා වැඩියෙන් ආදරය කරන කෙනාගෙන්ද අනිත් කෙනා දක්වා මරණය මෙනෙහි කිරීම කරනවා. ඒ කොහොමද? අර මුල් පියවර හත ඕනේ. පස්සේ ටික කොතන ඉඳන්ද? මිනි පෙට්ටියේ තියෙන තැන ඉඳා. අපේ දැන් මගේ කවුරු හරි කෙනෙක් මැරුණොත් එයාගේ ශරීරය තියෙන මගේ ගෙදර සාලේ මිනි පෙට්ටියක, එහෙනම් මිනි පෙට්ටියක තියලා තියෙන දැන් පුතෙක් නම් නේද? අපි හැම වෙලේම හුඟක් වෙලාවට මෙනෙහි කරනවානේ, කෝට් එක දාලා, උපාධි කෝට් එක දාන විදිය ගැන නේද? මම කවදා හරි එක දකින්න වෙයි කියලා නේද? ඒ වගේම ඉතින් ඒක මෙනෙහි කරනවා වගේම නේද මේකත් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් එහෙම අසාධාරණ වැඩ කරන්න හොඳ නෑ. අරක විතරක් මෙනෙහි කරලා ඉන්න එක හොඳ නෑ. ඒ කෝට් එක මන්දලා සුදු මලක් මෙතන ගහලා මෙහෙම වෙන්න පුළුවන් කමක් තියෙනවා කියලා. හරිද? ඒ ස්වභාවය එයාත් ඉක්මවා ගිහිල්ලා නෑ. එයාගේ ජීවිතේ කොයිලාර ඒ ස්වභාවය ඉක්මවා ගිහිල්ලා නෑ කියන එකයි මේ මෙනෙහි කරන්නේ. මොකද මේ එතකොට ඒ විදිහට එයාගේ ශරීරයත් මෙනෙහි කරලා පොළොවට පස් වෙලා යන හැටි, ඒ ආදරය කරන කීප දෙනෙක්ගේ ටිකක් වැඩිපුර ලිස්ට් එකේ ඉන්නවා නම් ඒ ලිස්ට් එකේම වෙන වෙනම ගන්න ඕනේ. හරිද? ඒක දැන් අනිත් කට්ටියගේ මෙනෙහි කරපු හින්දා මේක හරීම ලේසියි, ඒක අමාරු නෑ. මොකද තමන්ගේ කරානේ. තමන්ගේ කරාට පස්සේ අනුන්ගේ කරන එක පොඩ්ඩක්වත් අමාරු නෑ. හරි. මොකෝ නිකන් මූණු නරක් කරගත්තේ බා. මෙච්චර ලාමතර ආන් ඉඳලා ඒක කිව්වම නිකන්. ඔව්, මේ මග හැරලා හැම එනවා නෙවෙයි ඕක. හරිද? ඇවිල්ලා එක එක කියවා කියන අමතක වුණා කියනවා. ඔය කොටස අමතක වෙනවා, හරියට කට්ටියට අමතක වෙනවා කියනවා. හරි, ඒක පස්සේ කරන්නම් කියනවා. හරි, වෙලා මාදි වුණා කියනවා. එතකොට මේ ඒකත් කරන්න ඕනද? එහෙම ඒ වගේ බෑ. ඔන්න ඒක ස්ථිරව කරන්න ඕන එක. මොකද ලේසි හින්දා අර තමන්ගේ මරණය හොඳට ගොඩ වෙනහි කරපෙන්ද ඕක හරි ලේසි චුට්ටයි තියෙන්නේ. එහෙනම් ඒක කරන් යන්න ඕනේ. මම අහනවා ආපුහම කරාද කියලා. හොඳට කරලා තියෙන්න ඕනේ. හොඳයි, ওই ටික තමයි කරන් තියෙන්නේ. හොඳයි, දැන් කාරණාත් එක්ක පැහැදිලි, ඇයි අපි කරන්නේ කියලා පැහැදිලි නේද? හොඳයි, එහෙමනම් දැන් ගිලම්පස වෙලාව, ගිලම්පස ටික අරගෙන පිරිසිදු වෙලා රෑය හම්බෙන්නේ නැහැ. හරිද? නිදහසේ තමන්ගේ කටයුතු ටික කරගෙන යන්න. ඒ කරලා හෙට උදේ පහමාරට මෙතෙන්දී සිල් සමාදන් වෙන්න එන්න. ඊට පස්සේ තේ වෙලාවේ අපි සිල් සමාදන් වෙලා දවල් උදේ දානට යනවා. දානි වෙලා 8ට තමයි ඊළඟ කමටහනට යන්නේ. හරි. ඒකෙන්ද අද රාත්‍රිය ගත කිරීමේදී විශේෂයෙන්ම අර කයටම හිත තියාගෙන හැම දෙයක්ම කරන්න බලන්න. එහෙම කරොත් ලස්සන අත්දැකීම් ටිකක් තියෙයි. ඒ කියන්නේ වේදනාවල් වලම හිත දැන් ඔය කමඨාන කරාට අපි ඇවිදිනකොට සක්මන් කරනකොට හෝ ඇවිදිනකොට අනිත් ඉරියාපතවලදී හැම වෙලේම වේදනාවෙම හිත තියාගන්න උත්සාහකරනද මේ කමඨාන ඇවිදිමින් කරන්න අමාරුයි මරණ සතිය කියන එක. අර අනිත්‍ය නම් පුළුවන් මරණ සතිය අමාරුයි. එතකොට අර විදිහට කරපුවාම මගේ ශරීරයේ තියෙන වේදනාවලට හිත වැඩිපුර මාට පුරුදු වෙයි. මොකද ඒක අද දිගටම කරන්න හෙට උදේ අපිට තියෙන වේදනානුපස්සනාව. හරි. හෙට උදේ වේදනානුපස්සනාවෙන්ද අද හැම ඉරියව්වක්ම වේදනාව අද්විදීම ඉන්න උත්සාහකරන. ඒකත් එක්ක නානකොට දැනේ මං කවදාකවත් නාලා නැහැ කියලා. ඒ තරම් දැනෙන්න පටන් ගන්නවා. හරි. කනකොට දැනේ මං කවදාකවත් කාලා නැහැ. වතුර බීලා නැහැ කවදාකවත්. ඒ තරම් දැනෙනවා ඒක. මම මේ කියන්නේ මේ අත්දැකීම් ලබන්න උත්සාහයක් ගන්න. මේ වෙලාවේ ආගෙට හරි මේක උත්සාහ කරලා ඊළඟ සැරේ හොඳට කරගන්න පුළුවන් වේ. හරි. සම්පූර්ණ අත්දකින්න පුළුවන් හිත කොහෙවත් විසිරෙන්නේ නැති වෙන්න මේක තුලම අත්දකින්න පුළුවන්කම තියෙනවා. මේ විශාල වශයෙන් ඇත්තටම කවදාකවත් කාලා නැහැ වගේයි යන්තම් දැනෙන්නේ. නානකොට යන්තම් දැනෙන්නේ. වැඩේ වතුර ටික ඔක්කොම දැනෙන්නේ. නමුත් හිත පුරුදු කරාට පස්සේ සම්පූර්ණ දැනීමක් තියෙනවා. ඒවා ඉතින් අත්දැකීම් ජීවිතේ. ඒ හින්දා මේක හරියට කරන්න ලොකු උත්සාහයක් ගන්න. හොඳයි. එහෙනම් අපි දැන් මේ මොහොතට තියෙන කටයුතු ඉවර කරනවා. ගිලම්පස් සඳහා සූදානම් වෙන්න හැම දිනාටම සසර සිද්ධ කරගත්තා වූ සියලු කුසල ධර්මයන් නැවත හේතු වේවා. යම් කිසි සසර යම් කෙනෙකුට කරදරකාරී ආකාරයකට හැසිරিলা යම් ආකාරයකට සමාධියකට බාධා කරලා ආදී වශයෙන් සිද්ධ වෙලා තියෙන දෙයක් තියෙනවා නම් ඒ සියල්ල මේ කරන සියලු කටයුතු හින්දා ඒ සියල්ලෙම මේ හැම දිනාටම නිදහස් වෙන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා, ත්‍රිවිධ රත්නයේ ආනුභාවය දැනේවා. සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙන්න මේ ගන්න උත්සාහය, මේ ගන්න බලය, මේ ගන්න වීරිය, යෝධ බලයක්, යෝධ වීරයක්, යෝධ උත්සාහයක් වේවා, සැනසේවා, නිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි, වන්දනා කරගමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්චතු.